දන්නේ මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් පිටුහම ඒකට එකතු කරන්න ඕනේ 6 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
ඕඩයක්
අයිබෝන් අද 2022 පෙබරවාරි 16 වෙනිදා රට කරන හැටි පොඩ්කාස්ට් එකේ 84 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 83 වෙනි කොටසත් එක්ක එකතු වුණු අපිත් එක්ක අදහස් බෙදාගත් හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ. අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්න හිතුවේ සේවක අර්ථ සාධක අරමුදල ගැන, එහෙම නැත්නම් EPF එක ගැන. මේකට හේතුව සමහරු දන්නා ඇති 2022 අයවැයේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කියනවා 2021 අවුරුද්දේ රුපියල් බිලියන 2කට වැඩිය ලාභෝපයෝ ආතන වලින්, එහෙම නැත්නම් රුපියල් මිලියන 2000ට වැඩිය ලාභෝපයෝ ආතන වලින් 125ක අධිභාර බද්දක් අය කරගන්නයි කියලා. එහෙම නැත්නම් අධිභාර බද්ද කියන්නේ ටැක්ස් සුපර් චාර්ජ් එකක්. එතකොට ඒ ආයතනයේ 2021 අවුරුද්දේ ගත්ත ලාභය සලකලා බලලා ඒක රුපියල් බිලියන 2කට වැඩි නම් ඒ ලාභෙන් 125ක් අය කරගන්නවා කියලා තමයි අයවැය කතාවේදී කියන්නේ. ඉතින් මේකට අවශ්‍ය වෙන කෙටුම්පත පෙබරවාරි 7 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා. අපිට මේ ගැසට් එකේ ඔරිජිනල් කොපි එක රාජ්‍ය මුද්‍රණාලයේ ඔරිජිනල් වෙබ්සයිට් එකෙන්වත් පාර්ලිමේන්තු වෙබ්සයිට් එකෙන්වත් හොයාගන්න බැරි වුණා. නමුත් අද දෙරණේ සහ වෙන වෙබ්සයිට් කීප එක මේ ගැසට් එක කොපි PDF කොපි එකක් හැටියට දාලා තියෙනවා. ඉතින් ඒකට අපි ලින්ක් එක දාන්න කැමති කට්ටියට ගිහිල්ලා ඒ ගැසට් එක බලන්න කියවන්න පුළුවන්. කොහොම නමුත් අපි ආයේ මේ මාතෘකාවට ආවොත් එහෙම මේ බද්ද ගැන කතා කරන්න කලින් අපි කතා කරන්න ඕනේ සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ මොකක්ද කියලා. දැන් මේ සේවක අර්ථ සාධක අරමුදල කියන එක ගොඩක් ජනප්‍රිය සංකල්පයක්. ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකේ විවිධ රටවල්වල එක එක නම් වලින් පොඩි පොඩි වෙනස්කම් ඇතුව ක්‍රියාත්මක වෙනවා. මේ අරමුදල පිහිටවන්නේ 1985 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතෙන්. ඒකට හේතුව වෙන්නේ රාජ්‍ය සේවකයන්ට ඒගොල්ලෝ විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම වැටුපක් ලැබුණට ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ලොකු රාජ්‍ය සේවයක් තියෙනවා තමයි. නමුත් ඒ රාජ්‍ය සේවයේ වැඩ කරන්නේ ලංකාවේ ජනගහණයෙන් සාපේක්ෂව පොඩි කොටසක්. එතකොට අනිත් පෞද්ගලික අංශයේ අර්ධ රාජ්‍ය අංශයේ වැඩ කරන මිනිස්සුන්ට අවුරුදු 60 පෙන්නට පස්සේ 55 පෙන්නට පස්සේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාවක්, ආර්ථික වටපිටාවක් තියෙන්න ඕනේ. ඒකට විසඳුමක් හැටියට තමයි මේ කියන අර්ථ සාධක අරමුදල ඉස්සරහට ගේන්නේ. ඒ අර්ථ සාධක අරමුදල පිහිටවන්නේ සාමාන්‍යයෙන් ඕනෑම මිනිස්සෙක් වයස අවුරුදු 60ක් 55ක් විතර වුණාම තව දුරටත් වැඩ කරන්න යන්නේ නැහැ. මොකද ඒක ශාරීරිකව මානසිකව බොහොම අපහසු කාරණාවක්. එහෙමුණයි කියලා ඒගොල්ලන්ට ඒ කාලෙදී අවුරුදු 60 පැන්නට පස්සේ විශ්‍රාම ජීවිතයට ගියාට පස්සේ ඒගොල්ලන්ට තියෙන වියදම් වල අඩු වීමකුත් නැහැ. එහෙමනම් ඒ තමන්ගේ වියදම් කරන ගමන් ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙනවානේ. එතෙන්ට තමයි මේ අරමුදල එන්නේ. එතකොට මේ අරමුදලට මුදල් එන්නේ සමාජිකයන්ගේ ඒගොල්ල වැඩ කරන කාලේ වැටුපෙන් 120ක් අරමුදලට වැටෙන විදිහට. ඒ කියන්නේ හැම මාසෙකම එන පඩියෙන් 120ක් අරමුදලට මේ සේවක අර්ථ සාධක අරමුදලේ ඒ පුද්ගලයාගේ account එකට වැටෙනවා. එතකොට ඒ 120 හදාගන්න වැටුපෙන් 112ක් දරන්න ඕනේ ඒ සේවකයා වැඩ කරන සමාගම. ඊළඟට ඉතුරු 108 සේවකයාගේ පඩියෙන් කැපෙන විදිහට තමයි මේ පනත හදලා තියෙන්නේ. එතකොට පඩිය ලැබෙනවා පඩියෙන් 112ක්, මුළු පඩියෙන් 112ක් සමාගම අතෙන් වියදම් කරලා මේ අරමුදලට යවනවා. සියයට අටක් සේවකයාගේ වැටුපෙන් කැපිලෑනවා අර අරමුදලට. මේක කාලයත් එක්ක ටිකෙන් ටික වැඩි වෙනවා. පෞද්ගලිකංශයේ අර්ධරාජ්‍යංශයේ විශාල සේවකය ප්‍රමාණයක් එකතු වෙලා හදපු ගිනුම් ටිකකින් තමයි මේ අරමුදල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ මුදල භාරව ඉන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලේ. එතකොට මේකේ CEO වෙන්නේ කම්කරු කොමසාරිස්වරයා. එහෙමනම් එක්තරා විදිහකට මේක රජයේ මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ට දීලා තියෙන විශ්‍රාම වැටුපක්. මොකද මෙතන මුදල් එකතු වෙනවා විතරක් නෙවෙයි, ඒ එකතු වෙන මුදල අර මහ බැංකු මුදල් මණ්ඩලය ඉන්වෙස්ට් කරනවා භාණ්ඩාගාර බිල්පත්වල, භාණ්ඩාගාර බැඳුම් කරවල, සමාගම් කොටස්වල, එහෙම නැත්නම් සාන්ගාමික බැඳුම් කර කියන දේවල්වල. ඒ ඉන්වෙස්ට් කරන එකෙන් එන ලාභයක් තියෙනවා. ඒ ලාභය ප්‍රතිශතයක් හැටියට ගිනුම් තියෙන සේවකයන්ගේ, පෞද්ගලිකංශයේ සේවකයන්ගේ ගිනුම් වලට වැටෙනවා. එතකොට අර දාන මුදල විතරක් නෙවෙයි, සේවකයාගේ වැටුපෙන් යන මුදල විතරක් නෙවෙයි, පොලියක් වැටෙනවා, ලාභෙන් යන මුදලක් එතන තියෙනවා. එතනින් අර බැලන්ස් එක පොඩ පොඩ වැඩි වෙනවා. එතකොට විශ්‍රාම යන වෙලාවට, එහෙම නැත්තම් තව යම් යම් අවස්ථා කීපයකදී මේ මුදල තමන්ගේ account එකේ තියෙන මුදල සේවකයෙක්ට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මුදල ලබා ගන්නවට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ගන්න, එතකොට ගෙයක් හදන්න, මේ වගේ අවස්ථාවල් වලදීත් මෙතනින් ප්‍රතිලාභ ලබා ගන්න මේ සේවකයන්ට පුළුවන්. හදිසියෙම ගිනුම් හිමියෙක් මැරුණොත් එහෙම එයාගේ ඊළඟ ඥාතියාට, එයා නොමිනේට් කරලා තියෙන කෙනෙක්ටත් මේකේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. 2019 වෙනකොට මේ ලංකාවේ රජයේ ක්‍රියාත්මක කරන EPF එකේ සක්‍රීය සමාජිකයෝ මිලියන 2.5යි, අක්‍රීය සමාජිකයෝ මිලියන 19යි. එතකොට 2019 ශ්‍රම බලකායෙන් පහෙන් එකක් මේ EPF එකට තමන්ගේ මුදල් බැර කරනවා සක්‍රීය. නමුත් අපිට 2020 අවුරුද්දේ රිපෝට් එක හොයාගන්න බැරි වුණා, තාම ඒක පබ්ලිෂ් කරලා නැති හන්ද වෙන්න පුළුවන්. කොහොම නමුත් මෙච්චර විශාල ප්‍රතිශතයක්, මෙච්චර විශාල සමාජික ගාණක් මේ අරමුදලේ ඉන්න හන්දා අපි හිතනවා මේක රටේ විශාල පිරිසකට වැදගත් ප්‍රවෘතියක් කියලා. සමහරක් විට මේක අහන කෙනෙක්ට උනත්, Tamanට ඒක හරියට නොටිස් වෙලා නොතිබුණත් EPF එකේ අරමුදලේ account එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක අමතක වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේක ලංකාවේ අර්ධරාජ්‍යංශයේ පෞද්ගලිකංශයේ සේවාවල් වල වැඩ කරන බැංක account එකකට සල්ලි යන ගොඩ දෙනෙක්ට වැදගත් වෙන episode එකක්. කොහොම නමුත් දැන් ලංකාවේ තියෙන නීතියට අනුව සේවක අර්ථ සාධක අරමුදලෙන් එන ලාභවලට ඒක එකතු වෙන මුදලට බදු ගහන්නේ නැහැ. අපි නිතරම මේ බදු කියන කාරණාව ගැන කතා කරනවා. බදු කියන්නේ නරක දෙයක් නෙවෙයි. එතන බදු පාවිච්චි කරන්නේ රටේ වියදම් වලට, පාරවල් හදන්න, ණය ගෙවන්න, වැටුප් ගෙවන්න, මේ වගේ සමාජ සුබසාධන වැඩවලට, මේ වගේ වැඩ ගොඩකට බදු පාවිච්චි කරන්න ඕනේ. එතකොට රටක් බදු ගහනවා, රජයක් බදු ගහනවා තමන්ගේ වියදම් ටික පියව ගන්න. ඒ වගේම සමහරක් වෙලාවට රජයක් බදු නොගහ ඉන්න තීරණය කරනවා යම්කිසි කාරණාවක් ප්‍රවර්ධනය කරන්න. උදාහරණයක් විදිහට පරිසර දූෂණය අඩු කරන්න ඕනේ නම් රටක් තීරණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රික් වාහන ගේන කට්ටියට අඩුවෙන් බදු ගහන්න. ඒ වෙනුවට පෙට්‍රල් ඩීසල් වගේ වාහන ගේන කට්ටියට ගහන බදු ප්‍රමාණය වැඩි කරන්න, කාබන් ටැක්ස් එකක් වගේ එක. එතකොට එතෙන්දි සිද්ධ වෙන්නේ බදු අඩුවෙන් ගහන හන්ද මිනිස්සු ඉලෙක්ට්‍රික් වාහන වැඩිපුර ගෙන්නන්න පටන් ගන්නවා. එතෙන්දි පරිසරයට තියෙන බලපෑම යම්කිසි ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේ තමයි අරමුදලකට සේවක අර්ථ සාධක අරමුදලට මුදල් යනවා කියන එක හොඳ කාරණාවක්. විශ්‍රාම ගියාට පස්සේ පෞද්ගලිකංශයේ මිනිස්සු, අර්ධරාජ්‍යංශයේ මිනිස්සු විශ්‍රාම ගියාට පස්සේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් තියෙනවා කියලා කියන්නේ, ඒගොල්ලන්ගේ අතේ සල්ලි තියෙනවා කියලා කියන්නේ, එතෙන්දි රජයට දරන්න වෙන බර බොහොම අඩුයි. එතකොට සමාජයේ දුප්පත් මිනිස්සු ප්‍රමාණය යම්තාක් දුරකට අඩුවෙනවා, ඒගොල්ල සමෘද්ධිය දෙන්න ඕනේ මිනිස්සු ප්‍රමාණය අඩුවෙනවා, මේ වගේ රජයට එතනදි යම් කිසි ලාභයක් තියෙනවා එතන. එතකොට ඒගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා බදු නොගහින්න. එහෙමනම් එතන බදු නොගහ ඉන්නකොට මිනිස්සුන්ට ආදායමක් යනවා කියලා කියන්නේ තව තවත් පෞද්ගලිකංශය එතෙන්ට යන්න පටන් ගන්නවා. මිනිස්සු අතර මේ අරමුදලේ ඉන්වෙස්ට් කරන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා. එතෙන්දි අපි එනවා අපිට මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නෙට. ප්‍රශ්නේ තමයි රජය යෝජනා කරලා තියෙන අධිභාර බද්ද. අයවැය කතාවේදී කිව්වා වගේ රුපියල් මිලියන 2008 වඩා ආදායම් ලබන ආයතන වලින් 2021 අවුරුද්දේ රුපියල් මිලියන 2008 වැඩිය ලාභ ලබන ආයතන වලින් 25%ක් ටැක්ස් එකක් හැටියට අය කරනවා කියලා ප්‍රකාශයක් කරනවා. ඒ වෙලාවේ අපිත් කිව්වා මේක බොහොම හොඳ දෙයක් කියලා අපේ අයවැය ගැන එපිසෝඩ් එකේදී. මොකද ඒ වෙනකොට වැලියු ඇඩඩ් ටැක්ස් එක, ඒ කියන්නේ අගේ එකතු කළ බද්ද, එතකොට ජාතිය ගොඩනැගීමේ බද්ද, මේ වගේ බදු ගණනාවක් රජයට සල්ලියෙන්න තියෙන ක්‍රම ගණනාවක් අයින් කරපු හන්දා රජයේ ආදායම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබ්බේ. ඒ හන්දා යම් කිසි ක්‍රමයකින් විශාල ලාභ ලබන ආයතන වල මුදල් පොඩි ප්‍රමාණයක් හරි රජයට ලබාගෙන රජයේ ආදායම වැඩි කරගන්නවා නම් ඒක ණය ගෙවන්න තවත් උදව්වක් කියන තැන ඉඳගෙන තමයි අපි ඒ වෙලාවේ ඒක හොඳ දෙයක් කියලා කිව්වේ. අද ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ විදිහට රජය තමන්ගේ ආදායම් ටික හරියට සැලසුම් කරගත්තේ නැති හන්දා. නමුත් මෙතන ගැටලු වෙලා තියෙන්නේ මේ පනතේ තියෙනවා 2021 අවුරුද්දේ රුපියල් බිලියන 2කට වැඩිය, එහෙම නැත්නම් රුපියල් මිලියන 2000ට වැඩිය ලාභගත් ආයතන වලින් සමාගම් වලින් තමයි මේ බද්ද අය කරන්න කියලා. මෙතෙන්දි සමාගමක් කියන්නේ මොන වගේ ආයතනයක්ද, මොන වගේ ඕර්ගනයිසේෂන් එකක්ද කියන නිර්වචනය ගන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතෙන්. එතකොට මේ පනතට අනුව සේවක අර්ථ සාධක අරමුදලත් අයිති වෙනවා සමාගමක් කියන නිර්වචනයට. එතෙන්දි තමයි අපි මේ කියන ගැටලුවට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. දැන් වෙනදට බදු නොගෙවන EPF එක, තමන්ගේ ලාභවලට බදු නොගෙවන EPF එක 2017 අංක 24 දරන ඒ ආදායම් පනතේ සමාගමක් හැටියට සලකන හන්දා අලුත් ටැක්ස් චාර්ජ් ගැසට් එකට අනුව EPF එක ගන්න ලාභෙන් 25%ක් දැන් රජයට ගෙවන්න ඕනේ. මේක හැබැයි 2021 අවුරුද්දට විතරක් අය කිරීමක්. කොහොමුණත් අපිට 2020 අවුරුද්දේ ලාභය හොයාගන්න බැරි වුණා. 2020-2021 අවුරුද්දේ ඒ වෙනකොට 2019 අවුරුද්දේ ලාභය රුපියල් බිලියන 222ක් විතර තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේක ගැන හොයනකොට අපිට හම්බුණා BBC ශ්‍රී ලංකා එකෙන් පළ කරපු ලිපියක්. මේ ලිපියේ ඉන්ටර්විව් එකක කොටස් කීපයක් තියෙනවා. ඒ ලිපියට අනුව 2021 කියන මේ කාල සීමාවට අයිති අවුරුද්දේ EPF එකේ ලාභය රුපියල් බිලියන 260-270 අතර කියලා තමයි කියන්නේ. එතකොට ඒක 2019 ලාභයත් එක්ක බලනකොට ළඟින් යන ගාණක්. එහෙමනම් අපිට හිතාගන්න පුළුවන් මේ සංඛ්‍යාවල පොඩි හරි ඇත්තක් තියෙනවා කියලා. කියන්නේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 250ක හෝ ඊට ඉහළ ලාභයක් සේවක අර්ථ සාධක අරමුදල අරගෙන තියෙනවා කියලා අපිට හිතාගන්න පුළුවන්. එහෙමනම් අර 125 බද්ද ගැහුවට පස්සේ 2021 අවුරුද්ද වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල රුපියල් බිලියන 60ක් රජයට ගෙවන්න ඕනේ. මේක දැන් කොහොමද මිනිස්සුන්ට දැනෙන්නේ? දැන් අර අපි කියපු ලිපියේ වාර්තා කරලා තියෙනවා 2021 අවුරුද්දේ ලාභය ප්‍රතිශතයක් විදිහට EPF account holders ලට 109 පොලිය ගානේ බෙදලා දීලා තියෙනවා කියලා. එතකොට හැම account holder ටම ඒගොල්ලන්ගේ account එකේ තියෙන ශේෂයෙන් 109ක් පොලිය හැටියට ඒගොල්ලන්ට බෙදලා දීලා තියෙනවා. දැන් මේ බද්ධ ගැහුවොත් එහෙම ඒ 109 පොලිය 106 දක්වා විතර අඩු වෙන්න පුළුවන්. දැන් මේ මුදල අඩු කරන්නේ මුදල් මණ්ඩලය ගත්ත වැරදි තීරණයක් හන්දවත් කම්කරු කොමසාරිස්වරයා ගත්ත වැරදි තීරණයක් හන්දවත් නෙමෙයි. මෙතන පැහැදිලිවම මුදල් අමාත්‍යවරයා රජයේ ආදායම් වැඩි කරගන්න එයාගේ වැඩවලට අවශ්‍ය වෙන මුදල් හොයාගන්න තමයි මේ රුපියල් බිලියන 60ක් ගන්න පුළුවන් වෙන විදිහට බද්ධ ගහන්නේ. නමුත් ඒකයි කරගන්නෙත් අර විශ්‍රාම වැටුපක් නැති මිනිස්සයගේ. දැන් මුදල් අමාත්‍යවරයා මෙච්චර EPF එකෙන් බදු ගහලා සල්ලි හොයාගන්න තැනට වැටිලින්න වෙලාවෙත් වැඩ ලක්ෂයක් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙනවා. එතකොට සමහර කෙනෙක්ට සාධාරණ තර්කයක් ගෙන්න පුළුවන්. මේ තමන්ගේ වැඩ ලක්ෂයක් ප්‍රොජෙක්ට් එක කරගන්න තමයි මේ විදිහට රුපියල් බිලියන 60ක එහෙම නැත්නම් 125ක අධිභාර බද්ධ EPF එකට සහ අනිත් සමාගම් වලට ගහලා තියෙනිය. තමන්ගේ PR එක හදාගන්න, තමන්ගේ ජනප්‍රියත්වය තියාගන්න මිනිස්සුන්ගේ විශ්‍රාම වැටුප. මේක විශ්‍රාම වැටුපකුත් නෙවෙයි, රිටයර් වෙනකොට ලැබෙන මුදලක්. එතකොට ඒ ලැබෙන මුදලෙන් හිඟා කන එකත් අපි හිතන්නේ බොහොම අප්‍රසන්න වැඩක්. ඉතින් මේ පනත ගෙනාපු මිනිස්සයම තමයි අයවැය විවාද වේලාවෙදි කියන්නේ රාජ්‍ය සේවයේ රටට බරක් කියලා. දැන් ඒ කතාව කොහොමද මෙතෙන්ට අදාළ වෙන්නේ? අපි අවංකවම බැලුවොත් ඇයි ලංකාවේ මිනිස්සු රාජ්‍ය සේවයට යන්න බලන්නේ කියලා. එතන හේතු වලට තියෙන්නේ රැකියාවේ තියෙන ආරක්ෂාව, ජොබ් සිකියුරිටි, හොඳ වැටුපක් ලැබෙන එක, එතන තියෙන නිවාඩු, වෙලාවට ගෙදර යන්න පුළුවන් එක, විශ්‍රාම වැටුප, රැකියාවේ තියෙන පිළිගැනීම. ඔවට කියන හේතු දැන් මුදල් අමාත්‍යවරයාට තේරෙනවා නම් රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ ඔය කියන රාජ්‍ය සේවය කියලා. රාජ්‍ය සේවය අතිශය විශාල වීම කියලා. එයා බලන්න ඕනේ පුළුවන් තරම් පෞද්ගලිකංශයත් ඒ විදිහටම ආකර්ෂණීය කරගන්න ගේන්න පුළුවන් නීති මොනවද, එහෙම නැත්නම් ගේන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද කියලා. රැකියාවේ ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔෆිස් එකේ ටයි එක දාගෙන වැඩ කරන මිනිස්සුන්ට විතරක් නෙවෙයි, කම්කරුවට තේදළු වඩන මිනිස්සුන්ට, මේ හැමෝටම හොඳ අවම වැටුපක් තියෙන්න ඕනේ. රුපියල් 1000ෙන් ජීවත් වෙන්න බෑනේ දවසකට. ලංකාවේ දැන් තියෙන තත්ත්වය අනුව රාජ්‍ය සේවයට තියනවා වගේ නිවාඩු ගන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. වැඩ කරන පැය ගාණ ගැන නීති තියෙන්න ඕනේ. ඒ වගේම අපිට මෙතෙන්දි බොහොම වැදගත් කාරණාව, බය නැතුව විශ්‍රාම යන්න පුළුවන් වෙන තත්ත්වයක් තියෙන්න ඕනේ. නමුත් බලය තමන් අතේ තියෙනකොට ගොනා වගේ මේ මිනිස්සුන්ගේ විශ්‍රාම වැටුප අතට රිටයර් වෙනකොට අතට ලැබෙන සල්ලි ටික කඩා ගන්නවා නම් තවදුරටත් පෞද්ගලිකංශයේ වැඩ කරන මිනිස්සෙට එතන ඉන්න හිතෙනවද? ඩිග්‍රී එකක් අරගෙන එළියට එන මිනිස්සෙට, ඒ ලෙවල් ඉවරලා එළියට එන මිනිස්සෙට පෞද්ගලිකංශයේ වැඩ කරන්න යන්න හිතෙනවද? ඉතින් ඒ හන්දා අපි හිතන්නේ මේක මහ බැංකු බැඳුම් කර වංචාව තරම් දරුණු අපරාධයක්. ඉතින් මේ පොඩ්කාස්ට් එක අහගෙන ඇති සමහරක් විට EPF account එකක් තියෙන කට්ටිය, මේකේ ඍජු බලපෑම් තියෙන කට්ටිය, මෙතනදී මේ ටැක්ස් චාර්ජ් එක හන්දා වදින්නේ ඔයාලගේ වැටුප්පලට. ඒ හන්දා ටිකක් අවධානයෙන් ඉන්න මෙයාලා මොනවද රටේ මූල්‍ය තත්ත්වය ගැන ගන්න තීරණ කියලා. ඊළඟට අනිත් පැත්තෙන් දැන් කොළපාට ඇඳගත්ත කට්ටිය ඇවිල්ලා මේකට විරුද්ධ වෙන්න පටන් ගනි. ඒ වෙලාවට අපි මතක තියාගන්න ඕනේ කාරණාව තමයි බැඳුම් කර වංචාවේදී සිද්ධ වුණෙත් මේ EPF එකට යන්න තිබ්බ මුදල් ප්‍රමාණයක්. එතන ඒගොල්ලන්ගේ තිබුණු conflict of interest හන්දා, inside information හන්දා, ඇතුළෙන් ගිය තොරතුරු හන්දා EPF එකට නොලැබී ගිය එක. ඉතින් ඒ වෙලාවේ ඒ සම්බන්ධව නිහඬව ඉඳපු අය තමයි අද ඔය ඇවිල්ලා මේක ගැන අනිත් පැත්තේ ඉඳගෙන කතා කරන්නේ. ඊළඟට දැන් වර්තමාන රජය නම් ඒගොල්ලන්ගේ අර ආර්ථික සහ දේශපාලනික බංකොලොත් බව හන්දා, දේශපාලනික මතයක් නැති හන්දා මේ වගේ තීරණ වලට යනවා. නමුත් පෞද්ගලිකව අපිට හිතෙන දේ තමයි එරන්ලා, එතකොට හර්ෂල වගේ කට්ටිය ප්‍රතිපත්තිමය වශයෙන් රජය ස්පොන්සර් කරන විශ්‍රාම අරමුදලකට එකඟ වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නම් රාජ්‍ය සේවයත් විශ්‍රාම වැටුප් වලින් අයින් කරලා පුළුවන් නම් ඔය වගේ අරමුදලකට දාන්න තැනක ප්‍රතිපත්තිමය වශයෙන් ඉන්නවයි කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ පක්ෂය ඒගොල්ලන් අරගෙන තියෙන තීරණත් එක්ක. මේ වෙලාවේ ඒගොල්ලන් පොඩ්ඩකට අමතක කරමු ඒගොල්ලෝ විපක්ෂය හන්දා. ඒගොල්ලෝ නෙවෙයි මේ තීරණය ගන්නේ. ඉතින් EPF වැටුපක් තියෙන කට්ටිය මේ වෙලාවේ පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. ඕගොල්ලන්ගේ වැටුපට, ඕගොල්ලන්ගේ විශ්‍රාම වැටුපට මේ රජය මේ වෙලාවේ මොකද්ද කරන්න කියන කාරණාව ගැන. ඉතින් ඒකත් එක්ක අදට අපි අපේ පොඩ්කාස්ට් එකේ 84 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එකේ 85 වෙනි කොටසෙන් හමුනගම්. හැමෝටම ආයුබෝවන්.